दाय नमस्कार विज्ञान को बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरावीरय मद्यपमादट्ठाना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सघमुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से ससुर दुखी इतर अनुकमति गुणवर कारुणिक पिंगवत्नी अदत्नी सिंधयामयी पलमुकुट लोतृ बुद्रजानन वहंसेट तुम्लोकेतम शांति अग्बंधु नवलोतुरा श्री सद्धर्मेट සදහම් මගින් සනසී යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට ඒ ශාන්තිය පණිවිඩය රැගෙන ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියලා නමස්කාර කරමු. එලෝතුරු බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අත්පස තබා තැන්පත් කරන ලද මල්පහන් සුවඳදුම් සිසිල් පැන් ගිලන්පස මේ සියලු සම්බුදු පූජාවන් මගේම ලෝතුරු බුදුරජාණන් වහන්සේටම පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා කියන දහසට. ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අදට ලෝ වැඩ සිටින ශාරීරික, උද්දේශික, පාරිභෝගික වූ සියලු තැන්නි පිහිටියා වූ සියලු ශාරීරික, උද්දේශික, පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටද මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියමු. හරන්ත සසර පුරා දැනුන දැන සිදුවනු සියලු වරදට ප්‍රමාද දෝෂයනට උතුම් බුදුරුවනින්, සදහම් රුවනින්, මහ සංඝ රුවනින් මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියලා සමා කරවා. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේ මේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවා, ආනාපාන සති භාවනාව කෙසේ කරන්නේද කියලා අසා දැනගන්න. මේ ආනාපාන සති භාවනාව මේ බුද්ධ ශාසනයට විතරක් අයිති එකක් නෙවෙයි. අපි දන්නවා සිද්ධාර්ථ කුමාර අවදිය බුදු වෙලා නෙවෙයි, බුදු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේත් අර දඹගස්සෙවනි භාවනා කළ ආනාපාන සතිය. එතකොට ඒින්ද පේනවා බුදු වන්නටත් ප්‍රථම ලොව පැවතුණු භාවනාවක් ආනාපාන සතිය. හින්දු දහමෙහි බොහෝම අග්‍රගන්‍ය භාවනාවක් හැටියට එදත් අදත් සලකනවා මේ ආනාපාන සතිය. එතකොට මේ භාවනාව සතිපට්ඨාන සූත්‍රයේ එන පළවෙනි කමඨහන වන අතර හින්දු බ්‍රාහ්මණ ආගම් දර්ශනවලත් මේ ආස්වාස ප්‍රස්වාසය ඇසුරු කොට කළ භාවනාව පුරාණයේ අතීතයේද පැවතුණා. එතකොට ඒ බ්‍රාහ්මණ යුගයේ හින්දු ඒ වෛදික යුගයේ පැවතුණු ඒ භාවනාව ඒ විදිහෙන්ම සතිපට්ඨාන සූත්‍රයට ඇතුළත් කළා වෙන්නට බෑ. ඒ භාවනාවේ මේ භාවනාවෙහි කිසියම් වූ වෙනසක් තිබෙන්නට ඕන. ඒ වෙනස හඳුනාගන්නේ නැතුව, ඒ වෙනස හඳුනා ගන්නට උත්සාහයක්ද නැතුව ආනාපාන සතිය පිළිබඳව කරන භාවනාව සමහර වෙලාවට අපි සතිපට්ඨාන භාවනාවක් කියලා වඩන භාවනාව ඒ බ්‍රාහ්මණ යුගයේ පැවතුණු හින්දු ධාමයේ දර්ශනයේ එන භාවනා විදිය වෙන්නට පුළුවන්. එබඳු වැඩපිළිවෙලක් තුළින් අපි බලාපොරොත්තු වන නිවන පිළිබඳවත් අපේක්ෂාවක් ඇති කරගත්තොත් ඒක හුදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක්ම විතරයි, කිසිදා ඉටු නොවන. මේ අපේක්ෂාව ඒ බලාපොරොත්තුව ඉටු වෙන විදිහෙන් මේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව පිළිබඳව අපි භාවිතයට ගන්නට නම් මේ පිළිබඳව හාත්පස ඇති කරගත්ත දැනුමක් නුවණක් නැතුව නම් නිර්වාණ ප්‍රතිපදාවක් හැටියට මේ කළ හැකි වන්නේ නැහැ. කෙසේ හෝ ආනාපාන සතිය වැඩිම තුල කායික මානසික සුවය කායික මානසික සමබරතාවය මානසික ඒකාග්‍රතාවය කායික මානසික නිරෝගී භාවය ධාරණ ස්මරණ ශක්තියෙන් ලැබීම් ආදී ප්‍රාථමික සහනශීලී අද්දකීම් ලබන්නට පුළුවන් වේවි කොහොම වැදවත්. එතකොට අපි බලන්නට ඕන අපි ආනාපාන සතිය හෝ වෙනත් කමතහනක් හෝ භාවිතාවට ගන්න කුමන අරමුණකින්ද කියන මත තමයි ඒ පිළිබඳව අපිට යමක් කතා කරන්න පුළුවන් වෙන්නේ. එදිනදා ජීවිතයේ මානසික සමබරතාවය සඳහා කායික නිරෝගී භාවය උදෙසා කායිකව පවත්නා රෝග සමනය කර ගැනීම සඳහා මානසික ආවේග ආතති පාලනය කර ගැනීම සඳහා ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය ඇති කර ගැනීම සඳහා මේ ආදී අරමුණු වලින් භාවනා කරනවා නම් මේ භාවනාව පිළිබඳව හාත්පස දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහියෙන් ඒ දෙස බැලීම පමණයි කළ යුත්තේ. එපමණකින් ඒ ප්‍රතිලාභ ටික ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒත් යමෙකු නිර්වාණ ප්‍රතිපදාවක් පිණිස හැටියට මේ වැඩපිළිවෙල භාවිතා කරනවා නම් ඒක මේ කමඨහන පිළිබඳව ඇති කරගත්තු විස්තරයක් දැනුමකින් ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. මුළු සතර සතිපට්ඨානයම අයිති වෙන්නේ පූර්ව ප්‍රතිපදාවක් හැටියට. පූර්ව ප්‍රතිපදාවක් හැටියටයි සතිපට්ඨාන අයත් වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය හැටියට සැලකුවොත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයටයි අයිති. දුක නිරෝධ කරන ප්‍රතිපදාවටයි අයිති. එතකොට මේ ශාසනයේහි දුක නිරෝධ කරන ප්‍රතිපදාව අයිති නැහැ කාටවත්. නිරුද්ධ කරන්න ඕන කෙබඳු දුකක්ද කියන අවබෝධය නැතුව මොන දුකද නැති කරන්නේ. දැන් අන්න හින්දු ඒ වෛදික බ්‍රාහ්මණ යුගවල කළ භාවනාව පිළිබඳව ආනාපාන සතිය පිළිබඳව විශ්ලේෂණය කළහොත් ඔවුන් එවකට දුක හැටියට හඳුනාගෙන තිබුණේ කායික දුක්ඛය හා මානසික දෝමනස්සය. කායිකව අත්විඳින දුක්ඛ වේදනාවත් මානසිකව අත්විඳින දෝමනස්සයත් මේ දුක්ඛ දෝමනස්ස කියන මේ දෙක තමයි ඔවුන් දුක හැටියට හඳුනාගෙන හිටියේ. මෙන්න මේ දුක නිරෝධ කිරීම සඳහා ආනාපාන සතිය යොදාගත්තා. සැබවින්ම මේ දුක නිරෝධ කිරීම සඳහා ආනාපාන සතිය ප්‍රමාණවත් වෙනවා. වෙන හාත්පස දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසය තුල ආනාපාන සතිය තුල ප්‍රාණයාමය තුල හින්දුන්ගේ ඉගැන්වීම අනුව මේ නම් කරන්නේ ප්‍රාණයාමය කියලා. ඒ ඉගැන්වීම තුළ මේ දුක නැති කරගන්න පුළුවන්. කායික දුක්ඛය හා මානසික දුක්ඛය මෙලෝ වශයෙන්ුත් මේ කමඨහන භාවනා වඩන කල්හි සිත එකතු වන්නේ නම් එකඟ වන්නේ නම් කායික දුක්ඛයන් මානසික දෝමනස්යන් සංසිඳෙනවා. ඒ තුල ගොඩනගා ගන්න ධ්‍යානයේ ප්‍රතිඵලයේ හැටියට යන්න පුළුවන්කම තියෙනවා. කායික මානසික දුක්ඛ දෝමනස්යන් නැති අරූපී බඹතල දක්වා සැප පිණිස සැපගෙන දෙන ආත්ම භාව කරා යන්න පුළුවන්. මොනෝ දෙයකින්වත් කායික දුක්ඛයක් හෝ මානසික දුක්ඛයක් අරූපී ධර්ම ලෝකයක දකින්නට හම්බ වෙන්නේ නැහැ. බඹලෝ තලවල තිබඳු දුකක් නැහැ. ඒ දුක නිමා වෙනවා. හැබැයි මේ ශාසනයේ තුල කායික දුක්ඛය හෝ මානසික දෝමනස්සය පමණක් දුක්ඛ කියන වචනයට අන්තර්ගත කරලා නැහැ. රූපී අරූපී ධක්ම ලෝකවල ඒ කායික දුකකුත් නැහැ, මානසික දුකකුත් නැහැ. එහි දුක ඇති තැන් හැටියටයි, දුක සහිත තැන් හැටියටයි එබඳු ලෝකයන්ද සලකන්නේ. ඒ නිසා ඒ තැන්වලද දුක්ඛ ආර්ය සත්‍ය යදිලා තියෙනවා. දුක කායික දුක මානසික දුක නැහැ. එහෙ දුක්ඛ ආර්ය සත්‍ය. එහි පවතින බැවින් එයද ලෝකය බව, ලෝකය දුක මතම පිහිටා ඇති බවට කාම රූප අරූප භවත්‍රය පිළිබඳවම බුදුරජාණන් වහන්සේගේ දේශනාව උනේ. එතකොට මේන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මීටත් වඩා එහාට ගිය දුකෙහි නිරෝධය. එතකොට අප දුක නිරෝධ කරන්න හදන්නේ දුක ගැන නොදැනද? අපි හිතමු අපි කරන වගාවක වල්පැල නෙලන්නට ඕන, වල්පැල ඉවත් කරන්නට ඕන. අපි කෙනෙකුට පවරනවා මෙන්න මේකේ තියෙන වල්පැල ටික මේ තවානින් අයින් කරන්න කියලා. අපි ඒ පැවරුම කරනකොට ඔහු ඒ පැවරුම ලබන්නා වල්පැලහා අපට ඉතුරු කර ගැනීමට අවශ්‍ය වගාවට අවශ්‍ය බීජමය පැල ටික මේ දෙකම දන්නේ නැත්තම් වල්පැලහා අවශ්‍ය හොඳ පැල ටික ඉතුරු කරගත යුතු පැල පිළිබඳව නුවණක් දැනුමක් ඔහුට නැති වුණොත් ඔහු අපි වල්පල නෙලන්න කියලා යෙදුවොත් ඔහුගෙන් හානියක් විය හැකි. සමහර විට අවශ්‍ය පැල ටික ඉවත් කරાવી අනවශ්‍ය වල්පල ටික ඉතුරු කරලා. එහෙමනම් තවානේ වල්පල ටික ඉවත් කරන්නට වල්පල පිළිබඳව හඳුනගෙන තියෙන්නත් ඕන, ඉතුරු කරගත යුතු දේ පිළිබඳව දැනගෙන තියෙන්නත් ඕන. වල්පැල නොදැන වල්පැල ඉවත් කරනවා කියන ක්‍රියාව ප්‍රායෝගික නැහැ, සාර්ථක නැහැ. එබඳු ක්‍රියාවකට කවුරු හරි ගියොත් ඒක ලොකු වැරද්දක්, අලාභයක්, අනර්ථයක් වෙන්න පුළුවන්. මද වල්පැල කියන්නේ ඉවත් කළ යුත්තේ මොකද්ද කියලා නොදන්න නිසා සමහර වෙලාවට ඉවත් කළ යුත්ත ඉතුරු කරලා තබාගත යුත්ත ගලවා ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, දුක නිරෝධ කරන ප්‍රතිපදාව හැටියට සතර සතිපට්ඨානය ආනාපාන සතිය භාවිතා කරනවා නම් අපද දැන සිටිය යුතු වෙනවා නැති කළ යුතු දුරු කළ යුතු දුක කුමක්ද කියලා. දුක යනු කුමක්ද නොදන්නා නොවැටහෙන කෙනෙකුට දුක නැති කරන්නට කරන උත්සාහයද වගාවෙහි වල්පැල පිළිබඳව නොදැන වල්පැල ඉවත් කිරීමට යාම බඳුයි. ඒ හා සමාන වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ශාසනය තුල දුක නිරුද්ධ කරන්නට ප්‍රථම ඒ පිළිබඳව දැනගත යුතු හාත්පස දැනුමක් තියෙනවා. මේ ශාසනයෙහි දුක නැති කරනවා කියන ක්‍රියාව අපට ලැබෙන්නේ නැති කරන්නේ අපි දුක නෙමෙයි, සමුදයයි ප්‍රහාණය කරන්නේ. සමුදය ප්‍රහාණය කරනකොට දුක නූපදිනවා. දැන් අපට ඇති වෙලා තියෙන දුක, පවතින දුක, ඒක නැති කරන්න බෑ. රහතන් වහන්සේලාත් බුදුහාමුදුරුවෝත් කායික දුක්ඛය ඉක්මවන්ට නොහැකුව ගියා. උන්වහන්සේ රෝගී වුණා. ආනන්ද, මගේ ශරීරයේ දිරාගිය ගැලක් වගේ කියලා කිව්වා. ජරාවට පත් වුණා, මරණයට පත් වුණා. සාපිපාසාදී දුකත් උන්වහන්සේලාට දැනුණා. පිරිත්පොතේ බොජ්ජංග සූත්‍ර දේශනාවන් දිහා බැලුවහම පේනවා රහතන් වහන්සේලාට රෝග පීඩාවන් වැළඳිලා උන්වහන්සේලා මොනතරම් කායික දුක්ඛයකින් පීඩා වින්දද කියලා ඒ බොජ්ජංග සූත්‍ර දේශනාවන් කියවලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි. එතකොට බුදු වුණත් මේ කය නිසා හටගන්න කාය උපදිය, හටගත්ත කය නිසා ඇති වෙන දුක නතර කරන්න බෑ. ඒක නවත්වන්න නම් නිරෝධ සමාපත්තියට සමවැදිලම හිටියොත් පුළුවන්. එහෙම නැතුව මේ කය පරිහරණය කළොත් කය පරිහරණය කිරීමේ දුක, සාපිපාසා දුක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් දැනෙනවා. හිරිසා මේ ශාසනය තුල දුක පිරිසිඳ දකින්න ඕන එක. සමුදයයි ප්‍රහාණය කළ යුත්තේ, නිරෝධයයි සාත් කළ යුත්තේ, මාර්ගයයි වැඩි යුත්තේ. එතකොට අපිට තියෙන දුක, පූර්ව කර්ම හේතුයෙන් නිසා හටගත්ත මේ කය පවත්තන්න නම් ආහාර පාන හොයලම දෙන්න වෙනවා. මේක නඩත්තු කරන්න වෙනවා. මේ කය නිසා ඇතිවෙන යම් යම් දුක් වේදනා රෝග පීඩාවන් වලට මේ ජීවිතය තුල වග කියන්න වෙනවා, අත්විඳින්න වෙනවා. හැබැයි නැවත නැවත මේ දුක හට ගන්න හේතුව ඉවත් කළොත් දැන් මේ ජීවිතයේදී හටගත්ත දෙයි වගකීම දරා ගන්න වෙනවා. නැවත නැවතත් මේ දුක ඇති කරන හේතුව ඉවත් කළොත් නැවත කවදාවත් මෙබඳු දුකකට නොපෙමිණෙන්න පුළුවන්. එතකොට මේ ශාසනය දුරු කරන්න කියලා කියන්නේ, ප්‍රහාණය කරන්න කියන්නේ දුක නෙමෙයි, සමුදයයි ප්‍රහාණය කරන්නේ. සමුදය ප්‍රහාණය කරන කොටයි දුක නිරුද්ධ වෙන්නේ. එතනට කියන්න ඕන හරි වචනේ දුක නිරුද්ධ වෙනවා කියන නෙමෙයි, දුක නූපදිනවා කියලයි. දුක්ඛ නිරෝධය දුක නූපදිනවා, දුක නොහට ගන්නවා. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියනකොට දුක නොහට ගන්න වැඩපිළිවෙලක් උදෙසා කරන උත්සාහයක් වෙන්න ඕන. දුක නොහට ගන්න, දුක නොහට ගන්න නම් සමුදය ප්‍රහාණය වෙන්න ඕන. දුක නැවත නැවත හදන හේතුව ඉවත් වෙන්න ඕන. දුක නැවත නැවත හදන හේතුව ඉවත් කරන්න නම් දුකම පිරිසිඳ දක යුතු වෙනවා. දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය, මෙන්න මේ කියන සතර නුවණ, සතර දැනුම මේ නිරෝධ කරන ප්‍රතිපදාවට අපි කමඨහනට එනකොට මෙන්න මේ සතර නුවණ පිළිබඳව දැනුම ලබලා තියෙන්න ඕන. එයින් තොරව අපට සැබෑ ලෙස දුක නිරෝධ කරන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ඇටියට මේ වැඩපිළිවෙල භාවිතා කරන්නට පුළුවන් කමක් නැහැ, ඉඩක් නැහැ. අපි ඒ පිළිබඳව ටික වෙලාවක් දැනුවත් වෙලා තමන්ගේ අවශ්‍යතාවය පිළිබඳවත් යම් අවධානයක් යොමු කරන්න පුළුවන් වේවි. මොකක්ද නිවන, මොකක්ද නිරෝධය කියලා කියන්නේ? දුක නොහට ගන්නා බව. දුක කියලා කියන්නේ මොකක්ද? නොහට ගැනීම කියන්නේ මොනවේ නොහට ගැනීමද? නිවන කියලා කියන්නේ නොහට ගන්න බව. අසංකත ධාතුව, අපි උදේ කතා කළ අසංකත ධාතුව. අසංකත කියලා කියන්නේ නොහට ගන්න බව. සංකත කියන්නේ හට ගන්න බව. මොන වෙයි හට ගන්න බවද? සංකත මොනව නොහට ගන්න බවද? අසංකත. යම් තැනක ස්කන්ධ ආයතන හට ගන්නවා නම් එතන සංකත, දුක හට ගන්නවා. යම් තැනක ස්කන්ධ ආයතන නොහට ගන්නවද එතන අසංකත ධාතුව. යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යම් තැනක හැයට ගත්තා නම් දුක උපන්නා. සෝතං උප්පාදෝ, ඝානං උප්පාදෝ, ජිහ්වා උප්පාදෝ, කායෝ උප්පාදෝ, මනං උප්පාදෝ, දුක්ඛස්සේස උප්පාදෝ. මේ සලායතනය උපන්න කියන්නේ එතන දුක උපන්න කියන එකයි. දුක උපන්න කියන එකයි. එතකොට යම් තැනක යෝච භික්ඛවේ චක්ඛුං නිරෝධෝ දුක්ඛස්සේස නිරෝධෝ. යෝච භික්ඛවේ සෝතං නිරෝධෝ, ඝානං නිරෝධෝ, ජිහ්වා නිරෝධෝ, කායං නිරෝධෝ, මනං නිරෝධෝ, දුක්ඛසේසෝ නිරෝධෝ. මේ සලායතනේ නිරෝධයි කියලා කියන්නේ දුක නිරෝධයි කියන එක. එහෙනම් අපි නිවන් දකින ප්‍රතිපදාව කියලා කරන ක්‍රියාව දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් වෙන්න ඕන. මොකද්ද දුක නිරෝධ කරනවා කියන්නේ? සලායතනිය නිරෝධ කරනවා. සලායතනිය මොකද්ද? සලායතනිය කියන්නේ චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. අපේ භාෂාවෙන් කියොත් එහ, කන, නාසය, දිව කය මන මෙන්න මේ හය අක්‍රිය කරන එක මේ හය නැවත නොහට ගන්නසේ නැවත නොහට ගන්නසේ නිරුද්ධ කිරීම නැවත නොහට ගන්නසේ නිරුද්ධ කිරීම දැන් අපේ මරණයේදී මරණයට ආසන්න වෙනකොට එහේ කන නාසය දිව කය මේ ආයතන පහට අරමුණු ගැනීම නතර වෙනවා අන්තිම මොහොතේ මන ආයතනයේ ක්‍රියාත්මකයි මරණය කියලා කියන්නේ ඒකත් අක්‍රිය වෙනවා හැබැයි එතන අක්‍රිය වෙන්නේ තවත් ආයතනයක් උපදවන්න හේතු හදාගෙන මෙතන ආයතන හය නිරුද්ධ වෙන්නේ තවත් තැනක ආයතන නිර්මාණය කරගෙන නැවත ප්‍රතිසන්දියකට යමි ආයතන හය නිරෝධයක් නැහැ නැවත නැවත හට ගන්න බවක අපි ඉන්නේ සංකත හට ගන්නවා හටගත්තදී දිරනවා ලෙඩ වෙනවා මැරෙනවා අප්‍රියංහායික් වෙනවා ප්‍රියංගෙන් වින් වෙනවා කැමති දේ නොලබනවා දුක් විඳිනවා එහෙනම් දැන් අපි නිවන කියන්නේ මොකක්ද කියලා දුක නිරෝධ කළ තැන මොකක්ද කියන නුවණ දැනුම නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ සරල වශයෙන් අපි කතා කළොත් මොකද්ද නිවන කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් දිය යුතු හොඳම ආසන්නම උත්තරේ තමයි සලායතන නිරෝධේ නිවනයි ඒක බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් බහැර එකක් නෙමෙයි උන්වහන්සේම නැවත නැවත අවධාරණයකට දේශනා කරන එක. එතකොට සලායතන නිරෝධය. එහෙ කනනාසය දිව කය මන සවිඥානක නොකොට. මේ ටික නිරෝධයට යවන්න පුළුවන් නම් නිරුද්ධ කරන්න පුළුවන් නම් මොහතකට හෝ. අන්න අපි අසංකත ධාතු අධ්‍යක්ෂ වෙනවා. එතකොට එහෙනම් දැන් සලායතනය නිරෝධය නිවන නම් සලායතනය ඇති කරන හේතුව සලායතනය ඇති වෙන්නේ කොහොමද මේ ආයතන නැවත නැවත හට ගන්න හේතුව මොකක්ද කියලා ඔන්න හොයාගත්තොත් තමයි අපිට දුක්ඛ සමුදය පිළිබඳව නුවණක් දැනුමක් අපිට එන්නේ. දැන් බලන්න ප්‍රහාණය කළ යුතු සමුදය පිළිබඳව අපේ දැනුම මොකක්ද කියලා මේ වෙනකම්. සලායතන නිරෝධය නිවන නම් සලායතනය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ සලායතනය නැවත නැවත හදන හේතුව ඉවත් කිරීමෙන් මොකක්ද නැවත නැවත සලායතනය ඇති කරන හේතුව කොතනද ඒක යෙදෙන්නේ ඔන්න අපේ ප්‍රායෝගික වැඩපිළිවෙලට එතන පිළිබඳව අවිසේනම් ඒ පිළිබඳව දැනුමක් නුවණක් වැටහීමක් නොමැත්තේ නම් අපි නිරෝධය ලබන්න කියලා මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ ප්‍රහාණය කළ යුත්තේ නොදන්නවනම් ප්‍රහාණය කළ යුත්තේ කොතනද යෙදෙන්නේ කියලා දන්නේ නැත්නම් කොහොමද එය ප්‍රහාණය කරලා සලායතන නිරුද්ධ කරලා නිවන සාත් කරගන්නේ එහෙනම් ඔන්න අපට දැනුමක් නුවණක් ඕන වෙනවා ඒකාන්තයෙන් සලායතන නිරෝධය කරන්න නම් සලායතනය නැවත නැවත ඇති කරන හේතුව ඉවත් කළ යුතුයි දැන් අපි දුක්ඛ සමුදය හැටියට විවිධ දේ පිළිබඳව ඉගෙනගෙන තියෙන මේ අහපු ධර්මයේ තුල. රූප සමුදය, ආහාර සමුදය, රූප සමුදයෝ, ආහාර නිරෝධා, රූප නිරෝධෝ. පස්ස සමුදය, වේදනා, සංඥා, සංඛාර. පස්ස නිරෝධා, වේදනා, සංඥා, සංඛාර යංගේ නිරෝධය ඇති. නාම රූප සමුදයෙන් විඥාණය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ස්කන්ධ පහේම නිරෝධයක් පිළිබඳවත් අපි දන්නවා, ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඊළඟට දුක්ඛ සමුදය ආරේ සත්‍ය ගැන දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කළේ යායන් තණ්හා පූනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනී සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ ත්‍රිවිධ වූ තණ්හාවයි මේ දුකට හේතුව කියලා උන්වහන්සේ පැනවි. දුකට හේතුව ත්‍රිවිධ වූ තණ්හාවයි කියලයි පැනෙවේ. දැන් මේ තණ්හාව කොහේද යෙදෙන්නේ, කොතනද යෙදෙන්නේ? සලායතනය හටගන්න කොතනද යෙදෙන්නේ කියන ධර්ම න්‍යාය පිළිබඳව අපට දැනුමක් නොමැති වුණොත් දුරු කළ යුත්ත, ප්‍රහාණය කළ යුත්ත, කළ ගත නොහැකිව යනවා. ඊළඟට සමුදය පිළිබඳව නුවණ දැනුම අපට ලැබෙන්නේ නැහැ. දුක යනු කුමක්ද කියන වැටහීමෙන් තොරව, දුක කියන්නේ මොකක්ද කියන වැටහීමෙන් තොරව සමුදය පිළිබඳව වැටහීමක් ලබන්න බෑ. දුක්ඛත් සමුදයත් දෙක නොදැන නිරෝධයක් මාර්ගයක් මෙලව නිර්මාණය වෙන්නේ නැහැ කවදාවත් කිසි කෙනෙකුගේ సంతානයක. අපි මතක තියාගන්න ඕන දුක්ඛත් සමුදයත් දෙක එකට යෙදෙනවා. දුක ඇති කිරීමේ වැඩපිළිවෙල හැටියට නිරෝධයත් මාර්ගයත් එක්පසකින් හැදෙනවා. දුක නිරෝධ කරන පිළිවෙත හැටියට අවිඥාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං කියන පිළිවෙලින් දුක්ඛ සමුදය දෙක යෙදিলা ඒ දුකේ ඇති කිරීම පැවැත්ම සිද්ධ කරනවා. එතන හඳුනගෙන නිරෝධය මාර්ගය කියන පැත්තට අපි වැටුණාම අවිඥා යත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි නිරුජ්ජಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල. එතකොට දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් පිළිබඳව සැබෑ දැනුමක් ඇති වෙච්ච කෙනෙකුට තමයි දුක නිරෝධ කරන වැඩපිළිවෙල අයිති වෙන්නේ. දුකත් සමුදයත් නොදැන නිරෝධේ මාර්ගය භාවිතා කරන්න බෑ. වලතල ටික ඉවත් කරලයි හොඳ ටික ඉතුරු කරගන්න බෑ. හොඳ නරක දෙක දන්නේ නැත්තම් දුකහ නැවත නැවත දුක හදන හේතුව පිළිබඳව නොදන්නවනම් දුක නිරෝධ කරනවා කියන ක්‍රියාව කරන්න බෑ. එයි දුක නිරුද්ධ කරනවා කියන්නේ දුක හටගන්න හේතුව ඉවත් කරනවා කියන එකයි. හේතුව ඉවත් කරනවා කියන තැන කොතනද? අන්න ඊට උපකාර පිණිසයි ආනාපාන සතිය ආදී කොට ඇති සතර සතිපට්ඨානයම දේශනා වෙන්නේ. දැන් මට පුළුවන් ලේසියෙන්ම පහසුවෙන්ම ආනාපාන සතිය ගැන කියලා දෙන්න. හැබැයි අර හින්දු බ්‍රාහ්මණ ආගම් වල එන එකේ මං කියා දෙන එකේ කිසි වෙනසක් නැහැ. ඒගොල්ලන්ගෙත් මේගොල්ලන්ගෙත් තියෙන්නේ එකම වැඩපිළිවෙල තමයි, කිසි වෙනසක් නැහැ. සංයුත්ත නිකාය ටිකක් පෙරලලා කියවලා බැලුවොත් හුඟක් තැන්වල තියෙනවා භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත වඩින්න තව කල් වේලාව ඇත්නම් උන්වහන්සේලා ආසන්නයේ තියෙන අනේ තීර්ථකාරාමවලට වඩිනවා. ඔවුන් සමග සතුට සාමීචී යෙදෙනවා. ආගමික සහජීවනය. එවිට ඔවුන් සමග කෙරෙන සාකච්ඡා තියෙනවා. එබඳු තැන්වල කියවෙනවා, සමහර අය කියනවා ශ්‍රමණ බවත් ගෞතමියුත් දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්න කියලා. අපිත් අපේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ ඉක්මවන්නේ සියලු සංස්කාරයන්ගේම අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්න කියලා. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අනුශාසනාවයි අපේ අනුශාසනාවයි, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ දේශනාවයි අපේ දේශනාවයි අතර වෙනස මොකක්ද? අපි දෙගොල්ලොම කියන්නේ එකම දෙයක්නේ. තව තැනක තියෙනවා ශ්‍රමණ බවත් ගෞතමයෝ දස දිසාවටම මෙත්සිත පතුරවන්න, කරුණාව මෛත්‍රී උපේක්ෂාව පතුරවන්න, සීබම විහරණයෙන් වෙසෙන්න කියලා ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා. ඉතින් අපිත් එහෙමම අනුශාසනා කරනවානේ, අපිත් එහෙම කරනවානේ. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අපේ වෙනස මොකක්ද? අපේ යාගේ වෙනසක් නැහෙනේ, සමාන ඉගැන්වීමක්. මෙන්න මෙහෙම තර්ක කරපු අවස්ථා තියෙනවා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ බව මතක් කළාම උන්වහන්සේ ඒක නිවැරදි කරලා දෙනවා. ඒ අයගේ මේ අයගේ වෙනස මොකක්ද කියලා. එතකොට දැන් අපි නොදැන හිටියොත් එතනයි මෙතනයි වෙනස. එතනත් අනිත්‍ය භාවනාවක් දුකනාත්ම භාවනාවක් තිබුණා. අන්‍ය ශාසනවල අපිත් ත්‍රිලක්ෂණය කියලා වඩන්නේ ඒකමන බුදුදහමේ එන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ ශාසනය තුල මාර්ගයේ ක්‍රියාව නොදන්නා කෙනෙකුට නෙමෙයි, දන්නා කෙනාටමයි. දැනගත්ත කෙනාටයි ක්‍රියාව. අපිට දැන් මේ දිවයිනේ ප්‍රධාන නගරයේ හැටියට ක්‍රයිස්ට් චර්ච් වලට යන්න නම් යන්න ඕනකම තියෙනවා. දැන් ඕනකම තිබුණ කෙනා මං ක්‍රයිස්ට් චර්ච් යන්න ඕන කියලා පාරට බහලා බෑ. ඒ නගරයට යන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා අහගන්න ඕන, මග සලකුණු අහගන්න ඕන, දන්න කෙනෙකුගෙන් අහගන්න ඕන. අහගෙන මෙන්න මෙහෙමයි ක්‍රයිස්ට් නගරයට යන්න කියලා දැනගෙනමයි යන්න ඕන. නොදෙන පාරට බැස්ස ක්‍රයිස්ට් වෙනුවට වෙනස් දිහාවක යන්න පුළුවන්, අතරමං වෙන්න පුළුවන්, ඒ නගරයෙන් තව තවත් ඈතට ඉවතට යවෙන්න පුළුවන්. එහෙනම් අපි යන්න කලින් යන්න ඕන දිශාව යන්න ඕන මාවත පිළිබඳව දැනුවක් ලබන්න ඕනමයි. ඒ දැනුම නැතුව පාරට බැස්සොත් අතරමඟ යන්නේ කොහොමද කියලා දැනගෙන බැස්සොත් ඉලක්කයට යන්න පුළුවන්. ඒ නිසා මේ නිවන් මඟ පිළිබඳවත් කිව යුත්තේ එයමයි. දැනදැන කළ යුතු, දැනදැන යා යුතු මාර්ගයක් හැටියටයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දේශනා කරන්නේ. එතකොට එහෙනම් දුක්ඛ නිරෝධ කරන වැඩපිළිවෙල කියලා අපි හඳුනාගත්ත කොතනද? සමුදය ප්‍රහාණය කරන වැඩපිළිවෙල. සමුදය ප්‍රහාණය කරන වැඩපිළිවෙල. එහෙනම් දැන් මේ ආනාපාන සතිය තුල අපි කොහොමද කියන්නේ මෙන්න මෙහෙම ආනාපාන සතිය වැඩුවාම සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාර්ථක වෙනවා, මාර්ගයේ වැඩෙනවා, දුකින් එතර වෙනවා කියලා අපි කාටද කියන්න පුළුවන්කම තියෙන්නේ? අපි හැමෝම ආනාපාන සතිය වැඩනවා. හැබැයි ආනාපාන සතිය වැඩුවට, ආනාපාන සතිය අපට පැනෙව්වට, ඒ ආනාපාන සතියෙන් සමුදය ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා අපිට දැනුමක් නැහැ. නිරෝධේ සාර්ථක වෙන්නේ කොහොමද කියලා දැනුමක් නැහැ. මේක මාර්ගයේද, ඒ නිරෝධේ සාර්ථක කරන මාර්ගයේද මේක කියලා නිශ්චිත බවකුත් නැහැ. අපි පොතේ තිබුණ නිසා හෝ කවුරුන් හෝ කියන පණවන නිසා අපි මේ භාවනාව වඩනවා. එහෙම මේ ශාසනයේ වෙන්න බෑ. මේ ශාසනයේ කවුරුවත් කියන නිසා කළ යුත්තක් නෙවෙයි. තමන්ම දැනගෙන, තම තමාගේ නුවණින් දැන දැකම කළ යුතු වැඩපිළිවෙලක් හැටියටයි මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය පනවලා තියෙන්නේ. නොදැන යා යුතු ගමනක් නෙමෙයි, දැන දැන යා යුතු ගමන. අනිත් අයගෙත් ඒවා වදිනකන් ඉන්නපා, දැම්මම එක සැරේම ඉවර කරගන්න ඒවා. අනිත් එක්කෙනාටත් මතක් වෙන්නේ යාගේකත් වදිනකොට. ඔක්කොම එක සැරේ එක ඉවරයක් කරගන්න. එතකොට දැන දැන යා යුතු ගමන් මගක් තමයි මේ ශාසනය තුල කියවෙන්නේ. එහෙනම් අපට ඒ ඉසව්ව පිළිබඳව සොයන්නේ විමසන්නේ නැතුව සතර සතිපට්ඨාන භාවනාවක් හැටියට අපට ආනාපාන සතිය යොදන්න බෑ, වඩන්න බෑ. සතර සතිපට්ඨානය දේශනා කරන බුදුරජාණන් වහන්සේද මහණනි නුඹලාට සතර සතිපට්ඨානයක්, සතර සතිපට්ඨාන භාවනාවක්, සතර සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරමි කියලා මේක බෙදලා දක්වලා තියෙනවා. අදුතරමින් අවමතරමින් ඒ ටික පිළිබඳවත් විමසිලිමත් වුණා නම් අපට යම් නිවැරදි මාවතක් හදාගන්න පුළුවන්, හදාගන්න තිබුණා. එහෙමනම් දැන් අපි ටිකක් තව ස්වල්ප වේලාවක් ඒ ආනාපාන සතිය ගැන කතා කරන්න. ප්‍රථම සලායතන නිරෝධය නිවන නම් සලායතනයේ උපදින්නේ කොහොමද කොතැනද කියලා පොඩි විමර්ශනයක් කොට බැලුවොත් ආනාපාන සතිය ඒ සඳහා කොතෙක් දුරට ඉවහල් වෙනවද කියන දැනුම තමාගේම අත්දැකීමක් වේවි. ඔබ දැන් හිතන්න, ඔබ දැන් හොම ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් මොනයම් හෝ භාවනාවකට බුදුගුණ මෛත්‍රී ආනාපාන සති වේවා කුමන හෝ කමඨහනකට හිත තැබුවොත් ටික වෙලාවක් එහෙම යොදන්න බලන්න. දැන් ඔබට ඔබ කැමති අරමුණෙහි ඔබ කැමති කමඨහනේ සිත පිහිටවන්න පුළුවන්ද? ඔබ කියන තැන හිත රැඳෙනවද? බුදු ගුණේ මෛත්‍රී ආස්වාස් ප්‍රස්වාසයේම ගන්නකො. ආස්වාස් ප්‍රස්වාසයේ දෙස බලන්න. දැන් පුළුවන් ද ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට අතරක් නැතුව මේ ක්‍රියාවලිය දෙසම බලමින් ඉන්න? මේ දෙසම බලමින් ඉන්න පුළුවන්ද? මෙය අතහැරිලා වෙනත් වෙනත් දිසාවන් වලට හිත දුවන බවක් පේන්නේ නැද්ද? සිතටම වෙනත් වෙනත් අරමුණු පේන මැවෙන බවක්, පෙර දැක්ක දේවල්, ඇසූ දේවල්, දැනුණු දැනගත්තු දේවල් පිළිබඳව සිහිවෙන්නේ නැද්ද? අහවල් දේ බලන්න දකින්න යන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? ඔන්න සලායතනෙ උපදිනවා කියන්නේ ඔකට. දැන් බලන්න මෙහෙම ආස්වාද ප්‍රසආසයේ හිත පිහිටුවාගෙන අපි ඉන්නවා. මේ ආයතනයක් නම් තමයි. මෙහෙම සලායතනය නිරෝධය සඳහා අපි දැන් ආස්වාද ප්‍රසආසයේ හිත පිහිටුවා. මෙහෙම ආස්වාස් ප්‍රස්වාසයේ බලනකොට මෙතන හිත රැඳෙන්නේ නැහැ. මෙතනින් හිත ගැලවිලා යනවා. වෙනත් දෙයක් සිහි වෙනවා. වෙනත් දෙයක් දැන් සිහි වෙනවා කියන්නේ මොකක්ද? තව ආයතනයක් ඉපදිලා දැන් හිතෙන් වෙන දෙයක් හිතනවා. ඒ කියන්නේ මන ආයතනෙ ඉපදිලා. දැන් අපි ආස්වාස් ප්‍රස්වාසය බැලුවා කියන තැන කාය ආයතනේ නම් බැලුවේ, කාය ආයතනේ අතහැරිලා මන ආයතනේට ඇවිල්ලා දැන් උන ආයතනේ ඉපදිලා දැන් උන යමක් ගැන සිහි වෙනවා, සිහි කරනවා. සිහි කරලා ඒ දේ බලන්න ඕන කියලා එහේ අරින්න පුළුවන්. දැන් උන චක්ඛ ආයතනයත් ඉපදිලා මෙන්න මේ විදිහෙන් තිබූ තැන හිත නොරැඳී ආයතනෙන් ආයතනයට හිත පැන යන බවක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. ඊළඟටයි අපි බලන්න ඕන මෙහෙම යනව නේද හිත. මෙතන හිත තැබුවට මෙතන හිත තියාගන්න ඕනකම තිබුණට ඒ කැමැත්තට ඉඩ නැහැ. සිතේ කැමැත්ත අනුව කැමැති කැමැති අරමුණු හොයාගෙන හිත දුවනවා. සිතේ මේ සිතේ ස්වභාවය ඒක. දැන් එතකොට මේ විදිහට හිත කැමැති කැමැති විදිහට යනවනම් එතන සලායතන නිරෝධයක් තියෙනවද? සලායතන නිරෝධයට මගක් තියෙනවද? නෑ. නැවත නැවත සලායතනෙමයි හටගන්නේ. සලායතනෙ ආයතන නැවත නැවත හටගන්නවා කියන්නේ දුක හට ගන්නවා. දුක්ඛසේස උපාදු. දුක ඇති වෙනවා කියන එකයි. දුක ඇති වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එහත් රූපයත් රූපස්කන්ධයට, විඥානේ විඥානස්කන්ධයට, ස්පර්ශයෙන් හට ගන්න වේදනාව වේදනාස්කන්ධයට, සංඥා රූප සංඥාව සංඥාස්කන්ධයට, රූප සංචේතනාව සංඛාරස්කන්ධයට. මේ විදිහට ආයතන හට ගන්නවා කියන තැන ස්කන්ධයන්ගේ හට ගැනීමක් තියෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමයි ආයතනයන්ගේ හට ගැනීමයි මේ දුකේ ඉපදීමයි. එහෙනම් දැන් මෙන්න මේ පැවැත්ම නම් අපිට තියෙන්නේ මේ පැවැත්ම වළක්වන ක්‍රමයක් නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්න ඕන. එහෙමනම් දැන් අපිට සිතේ ස්වභාවය මොකක්ද? කැමැති කැමැති පැත්තට හැදිලා යනවා. බුදුහාමුදුරුවෝ මෙන්න මේකට ලස්සන උපමාවක් දීලා තියෙනවා. නානා ගති ඇති නානා ස්ථානවල වාසය කරන සත්තු හය දෙනෙක්. වතුරේ වාසය කරන කිඹුලෙකුයි, තුඹහක වාසය කරන නයෙකුයි, ගමේ වාසය කරන බල්ලෙකුයි, අහසේ පියාඹන කුරුල්ලෙකුයි, සොහොනේ ඉන්න සිවලෙකුයි, කැලේ ඉන්න වඳුරෙකුයි. මේ හය දෙනාගේ වලිග ටික එකතු කරලා බැඳලා දානවා. වලිග ටික එකතු කරලා ගැට ගහනවා. ගැට ගහලා ඇතහැරියොත් මොකද වෙන්නේ? කිඹුලා අදිනවා වතුරට යන්න. නයා අදිනවා තුඹහට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. හිවලා නරියා අදිනවා සොහනට යන්න. වඳුරා අදිනවා කැලේට යන්න. කුරුල්ලා අදිනවා උඩට පියාඹන්න. දැන් මේ හය දෙනාම හය පැත්තකට අදිනවා. යම් වෙලාවක යමෙකු බලවත් වුණහම බලවත් පැත්තට ඇදිලා යනවා. අනිත් ඔක්කොම ටික ඇදගෙන බලවත් කෙනා ඇදගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට උපමාවක් දුන්නා. අපි ආයතන හය මෙන්න මේ වගේ. එහෙ කන නාසය දිව කය මන කියන මේ හයම බැඳිලා තියෙනවා අපි. දැන් කවුරු හරි බලවත් වෙච්ච පැත්තට මේක ඇදගෙන යනවා. හිතන්නකෝ, දැන් හිතනවා එහෙ බලවත් වුණොත් චිත්‍රපටියක් බලන්න ඕන කියන අදහස බලවත් වුණොත් අනිත් ආයතන ඔක්කොම ටික ඇදගෙන ඔන්න අපි චිත්‍රපටියක් බලනවා. කන බලවත් වෙනකොට සින්දුවක් අහන්න ඕන. ඒක බලවත් වෙනකොට අනිත් ඒවා ඔක්කොම ඇදගෙන එතනට යනවා. ඒක බලවත්. ආහාරයක රස විඳින්න ඕන කියන බලවත් කැමැත්ත එනකොට අනිත් ආයතන ඔක්කොම ටික ඇදගෙන ඒ ආයතනය තමන්ගේ අරමුණ කරා යනවා. මෙන්න මේ විදිහට ආයතනෙන් ආයතනයට තනින් තැනට අපි ඇදගෙන යන බවක තමයි තියෙන්නේ මේ සත්තු හය දෙනා එකට බැඳා වගේ. බුදුරජාණන් වහන්සේ උපමාව ඊළඟට නැවත කියනවා. මේ සත්තු හය දෙනාගේ වලිග ටික එකට බැඳලා එකට ගැට ගහලා හොඳ තැඹක කණුවක ගැට ගන්නවා. හොඳ කණුවක ගැට ගන්නවා. එහෙම කණුවක ගැට ගැහුවොත් දැන් නයා තුඹසට යන්න ආදිනවා, වඳුරා කැලේට යන්න ආදිනවා, බල්ලා ගමට යන්න ආදිනවා, නරියා සොහනට යන්න ආදිනවා, කුරුල්ලා උඩට යන්න හදනවා, කිඹුලා වතුරට යන්න හදනවා. දැන් මේ ඔක්කොම අදිනවා. හැබැයි ඇද්දට හොලවන්න බෑ. ශක්ති සම්පන්න ලෙස තැඹක බැඳලා. දැන් මෙහිම ඇදලා ඇදලා මේ හය දෙනාම තමන්ගේ තැනට නිවාසයට යන්න, තමන්ගේ කැමති තැනට යන්න ඇදලා ඇදලා මහන්සි වෙනවා, වෙහෙසෙනවා. වෙහෙසිලා තමන්ගේ ශක්තිය පිරිහිනවා. පිරිහුණාට පස්සේ දැන් එද ගන්න බෑ. ඒ තැන්වල මේ හය දෙනාම එද වැටෙනවා. දමණය වෙනවා. දැන් ඇදගෙන යන්න තියා ඇදගෙන යන ශක්තියක් නැහැ. ඇදගෙන යන්න ඕන කමකුත් නැහැ දැන්. ඇදලා ඇදලා දැන් මහන්සි වෙලා. අන්න සත්තු හය දෙනාම තැඹ ළඟ නිහඬව නතර වෙනවා. මේ බුදුජානන් වහන්සේ අපට මේ සතිපට්ඨානේ පනවන්නෙත් මෙන්න මේ වගේ කාර්යයකට. දැන් අපේ ආයතන ටිකේ පැවැත්ම මොකද්ද? බලවත් වෙච්ච පැත්තට ඇදලා යනවා. එහේ බලවත් වෙනකොට එහේ පැත්තට ඇදලා යනවා. කන බලවත් වෙනකොට සිඳු හොයන්න යනවා. නාසය බලවත් වෙනකොට සුවඳ හොයන්න යනවා. දිව බලවත් වෙනකොට රස හොයාගෙන යනවා. කය බලවත් වෙනකොට පහස හොයාගෙන යනවා. මේ තැනින් තැනට ඇදිලා යන බවක් තියෙනවා. දැන් මෙන්න මේ ඇදිලා යන සදිශාවට අදින මේ සත්තු හය දෙනාව දමණය කරන්න පුළුවන් වෙන්නේ හොඳ තැඹක ඉස්සලා බඳු. හොඳ තැඹක ඉස්සලා බඳින්න ඕන. හොඳ කණුවක බඳින්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සතිපට්ඨාන සූත්‍රයේදී අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං අරඤ්ඤෙට රුක්මුල් වලට සුඤ්ඤාගාර හිස් තැනට පාළු තැන් වලට ගිහිල්ලා පලක් බැඳ උඩුකය ඍජුව තබාගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛෙහි සිහිය පිහිටවා ගන්න. ඔන්න පළවෙනි පාඩම සුදුසු තැන්වලට යන්න. දෙවෙනි ගැනීම උජුං කායං පනිදාය උඩුකය හොඳට ඍජුව පවතිනසේ වාඩි වෙන්න. උජුං කායං පනිදාය. තුන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛේහි සිහිය පිහිටුවා ගන්න. මොකද්ද පරිමුඛය? මොකද්ද සිහිය? අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයේ ධ්‍යාන විභංගේහි මේ ගැන හොඳින් පැහැදිලි කරලා ඇති. කතං පරිමුඛං, මොකක්ද පරිමුඛය කියන්නේ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා, නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත තොලාග, මේ තොල හෝ උඩ තොල හෝ නාසිකාග්‍රය, මෙන්න මෙතන තමයි සිහිය පිහිටවන කියන්නේ. එතකොට තැඹ ශක්ති සම්පන්න සෙලවිය නොහැකි කණුව තැඹ මෙන්න මෙතන. මේ තැඹ ශක්තිමත් නැති වුණොත් අර සත්තු හය දෙනා ආපහු ඇදගෙන කැමති කැමති තැන්වලට යන්න බලනවා. දැන් තැඹ ශක්ති සම්පන්නයි. හැබැයි මේකේ බඳින සත්තු හය දෙනා තාම රළුයි. ඒ තම තමන්ගේ වාසස්ථාන වලට තම තමන්ගේ කැමති දේ හොයාගෙන යන්න අදිනවා. කොච්චර ඇද්දත් කණුවෙහි බැඳිලා නම්, කණුව ශක්තිමත් නම්, ඇදලා 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 යම් වෙලාවක ඇහැ කනනාසය දිවකය මන කියන මේ සත්තු හය දෙනා වෙහෙසටපත් වෙනවා. දුර්වල වෙලා තියෙනවා. කැමති තැනට යන්න බෑ. ඇදලා ඇදලා බැරි වෙච්ච තැන ඔන්න ඇද වැටෙනවා. ඔන්න දමණය වෙනවා. එහෙමම තැඹ මුල ලගිනවා. නතර වෙනවා. දැන් යන්න දෙඟලිල්ලක් නෑ. යන්න ඕන කමක් නෑ. දැන් හොඳටම දුබල වෙලා දුර්වල වෙලා. එතන නතර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තුන්වෙනි අංකයට කිවි සිහිය පිහිටුවා. ඊළඟට කිව්වා සෝ සතෝ ආස සති සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරන්න. ආස්වාසයේ දිහා සිහියෙන් බලන්න. සෝ සතෝ පස්ස සති. ඔහු සිහියෙන් ආස්වාස කරනවා. සිහිය ඇතුවම ආස්වාස කරනවා. සිහිය ඇතුවම ප්‍රාස්වාස කරනවා. එතකොට සිහි ඇතුවම ආස්වාස කරනවා. සිහි ඇතුවම ප්‍රාස්වාස කරනවා. එතකොට මතක තියෙන්න ඕන මේ වචනේට බහින්න ඉස්සෙල්ලා ටැඹ මොකද්ද කියලා. සිහිය පැවැත්විය යුතු ටැඹ මොකක්ද? සිහිය පැවැත්විය යුතු තැන කොතනද? එතන සිහිය තබාගෙනයි සෝ සතුව ටැඹ ශක්තිමත් කරගෙනයි ආස්වාසයට පාස්වාසයට අවධානය යොමන්නේ. එතන අතහැරලා ආස්වාස පස්වාසයට આવු සත්තුන්ගේ ගමනට ඉඩ දුන්නා. එක ආයතනය බලවත් කළා. පරණ විදිහම ක්‍රියාව. දැන් අපි අර උපමා දෙකත් එක්ක මතක තියාගන්න ඕන. සත්තු ටික එකට ගැට ගහලා නිකන් දැම්මට වැඩක් නෑ. ඇදිච්ච පැත්තට යනවා, බලවත් පැත්තට යනවා. ඒ බව දන්න නිසා අපි දැන් තැඹක ගැට ගැහුවා. දැන් තැඹෙන් අතහැරුණු ආපහු ආයතන යන යන පැත්තට බලවත් පැත්තට ඇදෙනවා. ඒ නිසා දැන් අපි ආයතනයන්ට කැමති කැමති විදිහට යන්න ඉඩ නැහැ. තැඹක කණුවක හොඳට ගැට ගහලා තියෙනවා. එතකොට තැඹ කණුව මොකක්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු තැන. එතනයි හොඳට ඍජුව සිහිය පවතිනවා. එතන සිහිය පිහිටුවාගෙනයි ඉංගිහා කටයුත්තකට යන්නේ. එතන හොඳට තැඹ පිහිටුවා ගන්න බැරුව ආනාපාන සතිය කරලා මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන් කමක් නැහැ. තැඹ සිහිය පැවැත්විය යුතු තැන මෙන්න මේ පරිමුඛං කියන තැන. හොඳින් සිත පිහිටුවා ගත්ත කෙනෙකුට ඔන්න මේ ශාසනය තුල උගන්වන ආනාපාන සතිය වඩන්න පුළුවන්. හැබැයි එතනින් එහාටත් ගිය නුවණ ඇතිනම් පමණයි. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහියෙන් සති නිමිත්තෙන් ගත් ප්‍රයෝජනය මොකක්ද? අන්න ආයතනෙත්තික නානා දිසාවට දුවන කාම විතර්කයට, ව්‍යාපාද විහිංසා විතර්කයනට ආයතන මාරු වෙන තැන වහගන්න ගත්ත උත්තරයක් වෙනවා සති නිමිත්ත. දැන් මා මෙහෙම කියූ පමණකින් හාමුදුරුව මෙහෙම දේශනා කළා. ඉස්සෙල්ලම කරන්න ඕන හිස් තැනකට යන්න, දෙවෙනි එක උඩුකය ඍජුව තබා ගන්න, තුන්වෙනුව මෙන්න මේ නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත උඩුතොල අරමුණු කරගෙන සිහිය පිහිටුවා ගන්න හතර වෙනුව එතන සිහිය පිහිටවාගෙන ආස්වාස වන බව ප්‍රාස්වාස වන බව නුවණින් දකින්න. දැන් එතන තියෙන වචනයක් දීඝංව රස්සංව කෙටිව දීර්ඝව ආස්වාස ප්‍රාස්වාසය කරන්න පුළුවන්. ඒක බලන්න කියන්නේ දීගංව අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. පාලි භාෂාවේ තියෙන වචන දෙකක් ජානාති පජානාති කියලා. ජානාති කියන්නේ දැනගන්නවා. ජානාති. පජානාති කියන්නේ විශේෂා දැනගන්නවා, නුවණින් දැනගන්නවා කියන කාරණා. එහෙනම් මේක නිකං දැනගැනීමක් වෙන්නත් බෑ. නුවණින් යුක්තව සිදුවෙන ක්‍රියාවලියක්ද විය යුතුයි. නුවණ උදෙසා නුවණ මෙහෙයා කරන ක්‍රියාවලියක් විය යුතු බවයි මේ පජානාති කියන වචනයෙන් අර්ථවත් කරලා පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් ඔන්න අපට හරි ලේසි මේ පද ටික සම්බන්ධ කරගෙන නම් මේ වැඩේ පටන් ගන්න. හැබැයි සති නිමිත්තෙන් අපි ආවරණය කළේ කුමක්ද කියන තැන ඉන්හාට යන නුවණ නැති වුණොත් ඒත් මේ ආනාපාන සතිය වඩලා නිවන කියන ප්‍රතිඵලය සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බාන සච්චික්‍රියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ පැනෙව්වේ මෙන්න මේ උත්තර ටික ලබන්න. එතනින් එහාට ගිය නුවණ නැතුව නම් මේක පටන් ගත්තේ ඒත් මේ උත්තර ටික හම්බ වෙන්නේ නැහැ. අපි සතිපට්ඨාන කොච්චර වැඩුවද? සතිපට්ඨානේ අවුරුදු 50 60 වඩන අයත් ඉන්නවා අපේ රටේ. අර උත්තර ටික නම් ලැබිලා නැහැ. ආනාපාන සතිය පණ යනකම් වඩන අය ඉන්නවා. අර උත්තර එකක්වත් ලැබිලා නැහැ. විසුද්ධියක් වෙලත් නැහැ. ශෝක පරිදේව ඉක්මවලත් නෑ, දුක් දුම්නස් ඉවත් වෙලන්නේ, මගඵල ලබලත් නෑ, නිවන සාත් වෙලත් නෑ. එහෙනම් මේ උත්තර ටික නොලැබුණේ බුදුහාරංග දේශනාවේ වැරද්දක්ද? අපි අනුගමනය කරන වැඩපිළිවෙලෙහි වැරද්දක්ද? අපිට වැරදුනා මිසක් බුදුහාමුදුරුවන්ට වැරදිලා නැහැ. එනිසා අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ සතර සතිපට්ඨානෙට එන්න පූර්ව නුවණ මෙහෙවා බැලිය යුත්තක් දැකිය යුත්තක් සිදු වී තිබෙන්නට ඕන. එතකොට සති නිමිත්ත බලවත්ව තබා ගන්න ඕන, එතනට ප්‍රධානත්වය දෙන්න ඕන කියන කාරණාව ඇයිද කියන කාරණාව තීරණය වෙන්නේ ඩාටයි. අපි ටිකක් ඒ ඩිංගත් පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් මේක තව තවත් අර්ථවත් වීම සඳහා. අපි ගණිමු එක ධර්ම න්‍යායකින් අකුසලය කායවාක් කර්මය කායවාක් මනෝ කර්මය අකුසලය ප්‍රාණඝාත දත්තා දාන කාමිත්‍යාචාර කාය කර්මය මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප වාක් කර්මය අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මනෝ කර්මී මේ දස අකුසලයේ ඇයි අපිට දස අකුසලය අපතුල සිද්ධ වෙන්නේ අපිට මේ දස අකුසලයට හේතුව මොකක්ද කියලා හොයලා බැලුවොත් අපිට මේ වෙලාවේ හැටියට ආසන්න කාරණාව හැටියට අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක අපි කාමයට ලෝභයට අනුව හිතන නිසා ද්වේෂයට අනුව හිතන නිසා මෝහයට අනුව හිතන නිසායි මේ කාය වාක් මනෝ කර්ම අකුසල වෙන්නේ මනසාචේ පදුත්තේන බාසතිවා කරෝතිවා මනස දූෂිත වීමෙන්මයි කය වචනේ අකුසල වෙන්නේ එතකොට දැන් අපි සරල වශයෙන් අපි මේ වෙලාවේ හැටියට මෙහෙම කෙටියෙන් අපි කතා කරමු කර්මයට කාය වාක් මනෝ කර්මයට ආසන්න කාරණාව වෙනවා කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය මොකද්ද කාම විතර්කය කියන්නේ කාමයට අනුව කල්පනා කරන ව්‍යාපාදයට අනුව කල්පනා කරනවා විහිංසානුන් නැසේවා වෙනසේවා කියලා කල්පනා කරනවා මෙන්න මේ මානසික ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි අපට අකුසලයේ අපතුල සිදු වෙන්නේ මෙන්න මේ මානසික ක්‍රියාවට හේතුවක් තියෙනවා දැන් අකුසලයට හේතුව කාම ව්‍යාපාද විහිංසා විතර්ක කාම ව්‍යාපාද විහිංසා විතර්කයටත් හේතුවක් තියෙනවා මූලයක් තියෙනවා විතර්ක මූලයක් තියෙනවා ඒ තමයි කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා මොකද්ද මේ කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා කියන්නේ දැන් අපි ඒක මතු පිටට අරගෙන බලමු ඇතුළතින් නොගෙන දැන් සමහර රූප තියෙනවා අපිට දකිනකොටම කාමෝද්ගමනේ වෙන කාමයේ රාගයේ උපදින රූප තියෙනවා සමහර රූප තියෙනවා දකිනකොටම ද්වේෂය මතුවෙන සමහර රූප තියෙනවා දකිනකොටම ගහන්න හිතෙන බනින්න හිතෙන නැසෙනවා නම් වෙනසෙනවා නම් හොඳයි දෑහට නොපෙනී යනවා නම් හොඳයි කියන තරමි මනසේ රළු නැගීම් ඇති වෙන අවස්ථා තියෙනවනේ ඔන්න දැන් අපි එලි පිටින් ගත්තා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා දැන් ඔන්න ඒ රූපයන්ට සාපේක්ෂකව අපේ හිත කාම විතර්ක පහළ වෙනවා ඒ රූපයට සාපේක්ෂකව ව්‍යාපාද විතර්ක පහළ වෙනවා ඒ රූපයට සාපේක්ෂකව විහිංසා විතර්ක පහළ වෙනවා ශබ්ද ගන්ධ රස පහසත් එහෙමයි දැන් බලන්න ඔන්න ඕක ඇතුළතින් සිතේට මැවෙනවා සංඥා සංඥා කියන්නේ මොනවද දැන් හිතන්නකෝ දැන් ඔබ සිහි කරන්න නෙළුම් මල දැන් හිතේ පේන්නේ නැද්ද යමක් දැන් අරලිය මලක් සිහි කරන්න දැන් පේන්නේ නැද්ද හිතේ ලස්සනට යමක් දැන් මෙනෙහි කරන්න පිච්ච මල පේන්නේ නැද්ද දැන් හිතට දැන් මෙනෙහි කරන්න වැඩි උසත් නැති මිටිත් නැති කලුත් නැති සුදුත් නැති යෞවන වියේ තරුණේ තරුණියක්ව දැන් පේන්නේ නැද්ද දැන් අපි සිහි කරොත් අපි අකමැති අමනාප කෙනෙක්ව නැවෙන්නේ නැද්ද දකින කොටත් දැහැට පෙන්වන්න බැරි තරමේ කෝපයේ ඉහවහා යන තරමේ චරිත අපට තියෙනවා වෙන්න පුළුවන්. ඒ බඳුරුවක් දැන් මනසේ දෙන්න බැරිද? දැන් බලන්න සමහර රූප පේනකොට ඒබඳු සංඥාවන් අතරේ කැමැත්ත ආසාව කාමයට ඉඩ ලැබෙනවා. සමහර රූප දකිනකොට ව්‍යාපාදයේ තරහව එනවා. මට මෙහෙම කළා මෙහෙම කළා කියලා අතීතයේ පිළිබඳව ආවර්ජනය වෙවි කෝපය මතුවෙනවා. සමහර රූප තියෙනවා දකිනකොටම ප්‍රතික්‍රියාවන් දක්වන්න සිත කය පෙළඹෙනවා, දත් හැපෙනවා, ඇඟ වෙවුලනවා, දාඩිය දානවා, ගහන්නමයි හිතෙන්නේ. නැසේවා වෙනසේවා කියන අදහසමයි උපදින්නේ. දැන් බලන්න කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන්නේ මෙන්න මේවට. දැන් බලන්න ඒ විතරක ඉබේ පහළ වෙන්නේ මෙන්න මේ වගේ අපි දැක්කත් නොදැක්කත් මෙබඳු සංඥාවක් හිතේ හට ගැනීමෙන්මයි මේ විතරක පහළ වෙන්නේ. මේ විතරක පහළ වීමෙන් අනතුරුවමයි අපි කයින් වචනයෙන් සිතින් වැරදි පාප අදම නීච අකුසල ක්‍රියාවල් වලට යන්නේ. දැන් අකුසල ක්‍රියාවන් වළක්වන්න බෑ කාම ව්‍යාපාද විහිංසා විතර්ක තියෙනවනම්. කාම ව්‍යාපාද විහිංසා විතර්ක වළක්වන්න බෑ කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා හිතේ උපදිනවා. දැන් ඔබ බලන්න පුළුවන්ද කියලා මේ සංඥාවන් හිතෙන් ඉවත් කරන්න? ඔබ මොන කමතහනකට හිත තිබා තබාගෙන හිටියත් වරින් වර මෙන්න මේ සංඥා ඇවිල්ලා පෙනී හිටිනවා. වරින් වර මේ සංඥා පෙනී හිටිනකොට තමයි ඔබට කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණයන් තියන්නේ. මේ කමතහන අතහැරලා හිත කෙලසන කිලුටු කරන තැනට හිත ඇදෙනවා. හිත ඇදිලා යනවා. දැන් බලන්න කාම විතර්කයේ, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලක්වන්න බෑ මේ සංඥා පේරණ එක. දැන් අපි මේ බුදු ගුණ මෙනෙහි කර කර ඉන්නවා. මෙන්න කාම සංඥාවක් හිතේ ඇඳිලා බුදු ගුණේ අතහැරෙනවා. මෛත්‍රී වඩවඩ ඉන්නවා. ව්‍යාපාද සංඥාවක් ඇවිල්ලා කෝපේ මතු වෙනවා. කරුණා භාවනාව, මෛත්‍රීක්ෂා භාවනාව වඩමින් ඉන්නවා. තමන්ට කළ වෛරය ඇති, ක්‍රෝධ ඇති, හිංසා ඇති අය සිහි වෙලා එබඳු සංඥාවක් ඇති වෙලා විහිංසා විතර්කය පහළ වෙනවා. එහෙනම් කාම ව්‍යාපාද විහිංසා සංඥා පහළ වෙනවා නම් කාම ව්‍යාපාද විහිංසා විතර්ක උපදිනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිතේ උපදිනවා නම් අපි අකුසලයෙන් බැහැර වෙලා නැහැ. එහෙනම් මේ ශාසනයේ පළවෙනි කාර්යය මොකක්ද? සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කරන්න. එතකොට සියලු පව් දුරු කරන්න පුළුවන්ද? අකුසල විතර්ක පහළ වෙනවා නම් අකුසල විතර්ක දුරු කරන්න පුළුවන්ද? අකුසල සංඥා තියෙනකම් බැ. එහෙනම් අකුසල සංඥා නිරුද්ධ කළොත් තමයි අකුසල විතර්ක දුරු වෙන්නේ. අකුසල විතර්ක දුරු වුණොත් තමයි අකුසලය දුරු වෙන්නේ. එහෙනම් දැන් අපි ආනාපාන සතියට එනවා කියන තැන මෙන්න මේ අකුසලය අතහැරගෙන යන ගමනක් වෙන්න ඕන. මෙන්න මේ නුවණ ඇති වෙන්න ඕන. දැන් අපි දන්නවා හිත කොච්චර නිහඬ කරන්න හැදුවත් මේ කාම ව්‍යාපාද විහිංසා සංඥා එනවා. ආවොත් කාම ව්‍යාපාද විහිංසා කුතර විතර්කත් එනවා. අකුසල විතර්ක ආවොත් කාය වාක් මනෝ කර්මයන්ද අකුසල සහගත ක්‍රියාවට පරිවර්තනය වෙනවා. අකුසලයෙන් මිදුනේ නැහැ. එහෙනම් අකුසලයෙන් මිදෙන්න නම් මොකද්ද කළ යුත්තේ? අකුසල මූලය, විතර්ක මූලය දුරු කළ යුතුයි. විතර්ක මූලය මොකද්ද? කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. මේ සංඥා උදුරු කළ යුතු. දැන් බලන්න සති නිමිත්තෙන් වැහෙන්නේ මොකද්ද කියලා. නාසිකාග්‍රය මුඛ නිමිත්ත හෝ සිහියට ගන්නවා කියන්නේ දැන් හිතට පේන සංඥාව
විසෙන් විස නසනවා. කටුවක් ඇනුණාම අරන් දාන්න තව කටුවක් ඕන. දැන් මේ කාම ව්‍යාපාද විහිංසා සංඥා දුරු කරන්නම සංඥාවක්ම භාවිතාවට ගන්නවා. දැන් නාසිකාග්‍රය හා මුඛ නිමිත්ත මේ තැනක් අරමුණු කරලා බලන්න. මේ නිමිත්ත බලවත් කරගත්තොත් මේ නිමිත්තට යට වෙනවා, මේ නිමිත්තට වැහෙනවා අර ඔක්කොම මතුවෙන්න තියෙන අකුසල සංඥා ටික. දැන් බලන්න මේ නිමිත්ත අකුසල විතර්ක ඇති කරනවද, ව්‍යාපාද විතර්ක ඇති කරනවද, විහිංසා විතර්ක ඇති කරනවද කියලා. මේ නිමිත්තේ හිත පිහිටුවා ගත්තොත් මේ නිමිත්ත දැකලා කාම විතර්ක හෝ ව්‍යාපාද විතර්ක හෝ විහිංසා විතර්ක පහළ වෙනවද? වෙන්නේ නැහැ. මේ නිමිත්තේ පිහිටා ඉන්නකම් කාම විතර්ක ව්‍යාපාද විහිංසා විතර්ක නැහැ. කාම විතර්ක ව්‍යාපාද විහිංසා විතර්ක නැහැ කියලා කියන්නේ අකුසලයේද නැහැ. එහෙනම් අපි මෙන්න මෙතන කුසලස්ස උපසම්පදා කුසලයේ වඩනවා කියන තැන රැඳෙන්න ඕන. මෙතන අඩු තරමේ කුසලයේ වඩනවා කියන තැනට එන්න ඕන මෙතන. එතකොට දැන් ඔන්න ප්‍රධාන කාරණාව අපි තේරුම් ගත්තා. සිත ඉඳ තිබුණොත් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා ඉතිරියක් නැතුව, ඉතුරුවක් නැතුව, ඉඩක් නැතුව ඒවා මතුවෙනවා. මතුනොත් විතර්ක පහළ වෙනවා, අකුසලයට යනවා. දැන් අකුසලය දුරු කරන්න විතර්කය දුරු කරන්න ඕන. විතර්ක දුරු කරන්න නම් විතර්ක මූලයේ සංසිඳවන්න ඕන. විතර්ක මූලයේ සංසිඳවන්න අපි නිමිත්ත නාසිකග්ගේවා, මුඛ නිමිත්තේවා, පරිමුඛං සතිමු පට්ඨපෙත්තේවා මෙතන සිහිය පිහිටුවා ගත්තා. දැන් අපි තේරුම් ගන්න ඕන මේ සිහිය මෙතන පිහිටුවා ගත්තේ එක මොනතරම් මහා බලයක් යොදලා යොදිය යුතුද මෙතනට කියලා. මේ නිමිත්තෙන් වහගත්තේ මොකක්ද? සම්පූර්ණ අකුසලය. ඒ අකුසලයේ වහගෙන ඉන්න මෙතනට ලොකු හයියක් ඕන. මේකත් අතහැරලා නැවත කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා මතුවෙනවා. මතු නොවනසේ මේ නිමිත්ත බලවත් වෙන්න ඕන. මේ නිමිත්ත බලවත් කර ගැනීම සඳහා, මේ නිමිත්ත රඳවා ගැනීම සඳහායි, ඊට උපකාර පිණිසයි ආස්වාස ප්‍රස්වාසය බලන්න ඕන. ආස්වාස ප්‍රස්වාසය කරනවා කියනකොටත් අපි බලන්නේ කොතනද? අපි මේ ටික නොදැන කළා වුණත් ආස්වාස ප්‍රස්වාසයේදී හුස්ම රැල්ල ගැටෙන තැනනේ අපිට බලන්න කියලා ඉගෙනුවේ. ගැටෙන්නේ කොහේද මේ? නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත. එතකොට අපි ඒ ගැටෙන ස්පර්ශ වෙන පහස වෙන තැන නොදැක නොබලා අර සංඥාවන් දුරු කරන්න බෑ. ආස්වාස ප්‍රස්වාසය භාවිත කරන්නේ, උදව් කරගන්නේ මේ සති නිමිත්තම හොඳින් ප්‍රකට කරගන්න. සති නිමිත්තේ හිත පිහිටන්න පිහිටන්න ආස්වාස ප්‍රස්වාසය පිළිබඳවත් නුවණින් දන්නවා, දකිනවා. කාය දිගට හුස්ම ගත්තත්, කෙටිව හුස්ම ගත්තත් හොඳින් හඳුනනවා. ඒ සිහිය තියෙන්නේ නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ. හුස්ම ගන්නත් ඕන මෙතන හැපිගෙන, පිට වෙන්නත් ඕන මෙතන හැපිලා. අවශ්‍ය තැන අපි සිහිය පිහිටවාගෙන හිටියොත් ඒ සිහියට ලොකු උපකාරයක් ලැබෙන, උපස්තම්භකයක් වෙනවා. මේ ගැටෙන හුස්ම රැල්ල සතිය හොඳට පවත්වා ගන්න. එතකොට අපි ආනාපාන සතිය භාවිතා කරන්නට ඕන. මෙන්න මේ කියන දැනුව, මෙන්න මේ කියන නුවණ ඇතුව මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපට ආනාපාන සතිය පිළිබඳව යම් ඉගෙනීමක් කරනවා නම් යම් පැනවීමක් කරනවා නම් කරන්න තියෙනවා. ආනාපාන සතියට එන කෙනා මෙන්න මෙබඳු ප්‍රාථමික නුවණක් දැනුමක් ඇතුව නොවේ නම් මෙතනට ආවේ එබඳු ආනාපාන සතියක් ගැන අපි පනවන්නේ නැහැ, අපි කියන්නේ නැහැ. ඕන තැනකින් ඕන කෙනෙකුගෙන් ඒ ටික අහගන්න පුළුවන්. අර කියන අවශ්‍යතාවයන් උදෙසා මානසික සමබරතාවය ඇති කරගන්න, කායික මානසික නිරෝගී භාවය උදෙසා ආතතිය සමනය කර ගැනීමට එබඳු ප්‍රතිඵල ලබන්න පුළුවන් කොහොම හෝ වඩන ආනාපාන සතිය තුළ. එහෙම නැත්තම් මෙන්න මෙවැනි නුවණක් තුල આવොත් එතකොට අපි දන්නවා සති නිමිත්තෙහි හිත පිහිටුවා ගත්තොත්, ඒක බලවත් කරගත්තොත්, එතනින් එහාට යන්න නොදුන්නොත් ඒකාන්තයෙන් මගේ අකුසලයේ දුරු වුණා කියලා දන්නවා. දැන් තියෙන කුසලයේ කුසලස් උපසම්පදා දැන් වැඩෙන්නේ කුසලයේ. දැන් තියෙන්නේ නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිංසා සංඥා. නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක. මේ නිසා කුසලයේ දැන් කුසලයේ වැඩෙන්නේ. සතර ගතිපට්ඨානයේ පූර්ව ප්‍රතිපදාව. පූර්ව ප්‍රතිපදාව. කුසලයේ වැඩෙන. අකුසලයෙන් දුරු කරලා කුසලයේ වැඩෙන. කමඨහනෙන් කමඨහනට පෙන්නනවා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ලෝභ දේශයන් සංසිඳවන්න කියන එකයි මින් පෙන්නලා තියෙන්නේ. එතකොට ලෝභ දේශයන් සංසිඳනවා කියන තැන යෙදිලා තියෙන්නේ මොකක්ද? එතන පෙන්නනවා ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ආථාපි සතර සම්‍යප්පදං වීරිය සම්පජානෝ උදේවැය දක්නා නුවණ සතිමා සිහිය විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අභිජ්ජා දෝමනස්සයන් දෙක ලෝභ දේශ සංසිඳුවමින් මෙය කළ යුතු. එතකොට දැන් මේ තුල මොනවද දැනගෙන ඉන්න ඕන? සතර සම්පදං සම්‍යප්පදං වීරිය. නූපන්න කුසල් මොනවද? උපන්න කුසලයේ මොනවද? නූපන් කුසලයේ මොකක්ද? උපන් කුසලයේ මොකක්ද? දැනුම තියෙන්න ඕන. මේ වඩන තේ තුල උදේවැය දක්නා නුවණ යෙදිලා තියෙන්න ඕන. ඊට උපකාර පිණිස වෙන්න ඕන මේ කරන ක්‍රියාව. සතිමා සිහිය. සිහිය. දැන් වෑයම නුවණ සිහිය භාවිතා කරමින් කරන්න කුමක්ද? විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්ස. අවිද්‍යා දෝමනස්ස දෙක සංසිඳනවා. ලෝභ දේශ සංසිඳනවා කියන්නේ, ලෝභ දේශ සංසිඳනවා කියන්නේ සමාධිය වඩනවා. සමාධිය වඩනවා. සමාධිය ලෝභ දේශ සංසිඳනවා කියන්නේ සමාධි ඉන්ද්‍රිය වඩනවා. ආථාප කියනකොට විරිය ඉන්ද්‍රිය, සම්පජානෝ කියනකොට පඤ්ඤේන්ද්‍රිය, සතිමා කියනකොට සතීන්ද්‍රය, විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියනකොට සමාධීන්ද්‍රය. ශ්‍රද්ධාව පූර්වේ තබාගෙන ශ්‍රද්ධාව වැඩෙන විදිහෙන්, අවිච්ඡප් ප්‍රසාදයට එන විදිහෙන් මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න ඕන. ඒ වැඩෙන විදිහට මෙතන භාවිතාව වෙන්න ඕන. එතකොට දැන් නුවණක් දැනුමක් තියෙන්න ඕන සති නිමිත්තෙන් මොකද්ද කළේ කියලා. නූපන් අකුසලයේ උපන් අකුසලයේ දුරු කරලා නූපන් කුසලයයි මේ උපදවා ගත්තේ. දැන් මේ උපන් කුසලයයි වඩන්න ඕන. නැවත නූපන් අකුසලයේ නූපදින්න, උපන් අකුසලයේ දුරු වෙන්න, නූපන් කුසලයේ උපදින්න, උපන් කුසලයේ අත් නොහැර වැඩෙන්න කරන භාවිතාවයි මේ තුල නිකමටහන් තුලින් සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ තුල නුවණ යෙදিলা තියෙන්න ඕන සම්පජානෝ නුවණ. උදේ දක්නා නුවණ විභංග ප්‍රකරණයේදී ධම්මසංගණයේදී මේ බව පැහැදිලි කරන්නේ උදේ වේල දක්නා නුවණ හැටියට. මෙන්න මේ ටික එකතු කරගෙන අපි ආස්වාස ප්‍රස්වාසයේ දේශ බැලුවොත් ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට අදාළ වෙනවා, අදාළ කරගන්න පුළුවන්. එතකොට අපිට හත්පස දැනුවක් තියෙනවා. සබ්බපාපස්සකරණං කුසලස්ස උපදම්පදා සචිත්ත පරියෝදාපණං ඒතං බුද්ධං ශාසනං. සල කුසලයේ දුරු කළා, දැන් කුසලයේ වඩනවා. කුසලයේ වඩලා ඉවරනේ සචිත්ත පරියෝදාපණං. එහෙනම් මෙතන ඉඳගෙන ස්තේ අනුසේ ධර්මත් සිඳින්න ඕන, බිඳින්න ඕන. මොකද කුසල විතර්කයක් දුරු කරන්න ඕන. කුසලයක් කර්ම සහිතයි විපාක සහිතයි. ඒ විපාක සහිත කර්ම සහිත කුසලයේ ඇති කරන්නේ කුසල විතර්කයන්ගේ. කුසල විතර්කයේ දුරු කරන්න නම් කුසල සංඥාවත් නිරුද්ධ කරන්න වෙනවා. කුසල සංඥාවත් නිරුද්ධ කරන්න. අන්න පුඤ්ඤ පාප පහිනස්ස දෙකම නැති කරන වැඩපිළිවෙල මේ තුල සම්පූර්ණත්වයට පත් වෙනවා. අපි අපේක්ෂා කරන නිවන කියන ධර්මතාවයට අපි ටිකින් ටික ළඟා වෙනවා. ඒ නිසා හිත ඉඳලා අද ඉඳලා ආනාපාන සතිය වඩන්න මෙන්න මේ පූර්ව දැනුම නුවණ ඇතුව අකුසලයෙන් මිදෙන්න ඕන. අකුසලයෙන් මිදෙන්න බෑ මේ අකුසල විතර්ක තියෙනකම්. අකුසල විතර්ක දුරු කරන්න බෑ විතර්ක මූලය අකුසල සංඥා හිතේ උපදිනකම්. එනිසා මම අකුසල සංඥාවන් යටපත් කරගන්න වහගන්න මෙන්න මේ සංඥාව, මේ කුසල සංඥාව අවදි කරගන්නවා, මතු කරගන්නවා කියන දැනුම ඇතුවම මෙහි සිහිය පිහිටවන්න. එතන හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න නොහැකිනම් අමාරු යපහසු යතන හිත තියාගන්න. ඒකට උදව් කරගන්න ආනාපාන සතිය. මොකද මේ ආනාපාන සතිය හුස්ම රැල්ල එතනම හැපෙනවා ගැටෙනවා. ඒ ගැටෙන්නත් එතකොට මේ අපේ නිමිත්ත හැටියට ගන්න තැනමයි. එතකොට මේ ගැටීමත් ආධාර කරගෙන උපකාර කරගෙන මේ නිමිත්තෙහි හොඳින් හිත පිහිටව ගන්න පුළුවන්. සිත පිහිටුවාගෙන මේ දැනුමත් එක්කම අපට පුළුවන්කම තියෙනවා කයන් පස්සනාව විතරක් නෙමෙයි සතර සතිපට්ඨානයටම යන්න ආස්වාස් පස්සාසියත් එක්කම. අනිච්ඡානුපස්සී අසසිස්සාමී සික්කති, විරාගානුපස්සී අසසිස්සාමී සික්කති, නිරෝධානුපස්සී අසසිස්සාමී සික්කති, පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමී සික්කති කියන කොට ආස්වාස් පස්සාසියත් එක්ක අපි ධම්මානුපස්සනාව දක්වා ගියලා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී කියනකොට එතන ආස්වාස් පස්සාසිය කරන්නේ වේදනාවත් එක්ක අදකිමි. චිත්ත සංඛාරයන් දෙස බලමින් ආස්වාස් පස්සාසිය කරනවා කියන තැන චිත්තානුපස්සනාවට අදාළයි. සිත දකිමින්. එතකොට මේ ආස්වාස් පස්වාසිය සිහිය පිණිසයි සතිකමට අදාළ වෙන්නේ. සති නිමිත්තටයි උපකාර වෙන්නේ. නුවණින් කළ යුත්ත වෙන මේක. දැන් හොඳටම තේරෙනවානේ, අනිච්ඡානුපස්සී අනිත්‍යානුව බලමින් ආස්වාද ප්‍රසවාසයද කරනවා. අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමි සික්කති, අනිත්‍යානුව බලමින් ආස්වාද ප්‍රසවාසයද කරනවා. එතකොට ආස්වාද ප්‍රසවාසය කියලා කියන්නේ සති, සතිපට්ඨානෙ. එතකොට සතිපට්ඨාන භාවනාව වෙනවා, සතිපට්ඨාන භාවනාව වෙනවා. සතිපට්ඨාන භාවනාව තුල අපිට ගොඩනගෙන්න ඕන සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්න ඕන, මඟ උපදින්න ඕන, මාර්ගඵල ලැබෙන්න ඕන. ඒ බඳු දිශාවකට අපි යන්න ඕන. අපි ඒ ගැන තවදුරටත් ප්‍රායෝගිකව වෙන වෙලාවට කතා කරමු. දැනට ඒ පිළිබඳව මේ බඳු නුවණක් දැනුමක් ඇතුව තවදුරටත් මේ ගැන හිතන්න, විමසන්න, පෙළඹෙන්න ඉස්සෙල්ලාම මේ සති නිමිත්ත හොඳට තබාගෙන එහි පිහිටන්න පුළුවන්ද කියලා බලන්න. ඒට උපකාර පිණිස ආස්වාස ප්‍රස්වාසය යොදා ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අපිට හුඟක් සනසිලිදායි භාවනාවක් වැඩපිළිවෙලක් ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, සිහිය, නුවණ පහළ වේවා. යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩා මගහැරේවා. මග ඵල අවබෝධ වේවා. උතුම් නිවනින් සැනසුම කල් නොවේවාම හැම දිනාටම ලැබේවා. සැනසීම ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයං තු සිවං පදං. ධර්ම ශ්‍රවණේ කීමෙන්, ධර්ම දේශනා කීමෙන් අප හැම දිනකින් රැස් කළ උදාර කුසල පුණ්‍ය සම්පත්තිය අද අදම වහා වහා මේ ශාසනයේදීම සසර දුක් ගෙවා ලබන උතුම් වූ නිර්වාණ භෝධේ පිණිස මේ පින්කම හේතු වාසනා පාරමී වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමි. මතු බුදු වෙන බුද්ධ බෝසත්ත්වයන් වහන්සේලා ඇතුළු අල්පේසාක් මහේසාක්‍ය දිව්‍ය රාජ සමූහයාට පින්යිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධීන් අමා මහ නිවණින් සැනසෙත්වායි සාදු කියා දෙවියන්ට. අපි හැම දෙනා නමින් ඇසේ මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරාදී සකල බන්දු වර්ගයාටත් මේ පින්වත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, දුක් පිළ භයංකර ඝෝර සසරින් විතරව ලබන සාන්ත වූ නිවනින් සැනසෙත්වායි සාදු කියන පුණ්‍යානුමෝදනා. පින්වත් හැම දෙනාටත් හැදුවැඩ පුරුදුමාපිය දුවා දරුවන් ආදී පවුල්වල හැම දෙනාටත් සපත සාන්තිය සහනේ සැනසිල්ල නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සිද්ධ වේවා. ඵල උවදුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගහැරේවා. සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුරුද වේවා. මේ භයානක ඝෝර සසරේ සරණාතුරු නරකාදී දුක දිවයකට සාපිපාසාදී දුකකට පත්ම වේවා. දුර්ජනේසුරින් මිදේවා. සත්පුරුෂ ඇසුරම ලැබ තව තවත් ධාමට, ශාසනයට, කුසලයට, ප්‍රතිපදාවට ජීවිත නැඹුරු කොට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුවය කල් නොයවාම අපි හැම දිනාටම ලැබේවා, සැලසේවායි සාදු කියන ප්‍රාර්ථනාව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
Chattharu dhamma vaddhanti ayuvangno sukhaṁ balaṁ Ayurārogya sampatti sagga sampatti mevacca Ato nibbhāna sampatti minate samijyatu